මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
පාරමී ධර්ම කිරුවේ අපව සංසාර සාගරයෙන් දුක් සාගරයෙන් එතර කරවීමේ දැඩි අදිෂ්ඨානයෙන් ඒ තරම් දීර්ඝ කාලයක් ඒ තරම් දුෂ්කර පාරමී ධර්ම පුරන්ට උන්වහන්සේ කොයි තරම් දැඩි වීර්යයක් යොදන්ට ඇද්ද කියන එක අද වගේ දවසක අපි කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. ඒ බෝධිසත්ව කාලයේදී පමණක් නොවෙයි, ඊළඟට බුදුගෙන ආත්මයේදීත් සය අවුරුද්දක් දුෂ්කරක් ක්‍රියා කරමින් කිසිම යෝගියක යෝගාවචරයක නොදැරුව තරම් යෝධ වීරයක් බුදු පියාණන් වහන්සේ දැරුවා. මේ ශරීරයේ සම්නහර ඇට පමණක් ඉතිරි වේවා, මස් ලේ වියලි වේවා, පුරුෂ බලයෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් තැනකට පැමිණ හැකිද, එතැනට නොපැමිණ වීරයාගේ අතහැරීමක් නම් නොවන්නේය කියන ඒ දැඩි චතුරංග සමන්නාගත වීරිය තුළින් ඒ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කරගත්තේ. එතකොට අද වගේ වෙසක් පුර පසළොස්වක දවසක අපේ හිත් වැඩිපුර යන්නේ ආමිස පූජාවටයි, තෙල් මල් පහන් සුවඳ දුම් ආදී ඒවායින් කොයිතරම් අහත උසට ඒ ආමිස පූජා පැවැත්වුවත් බුදු පියාණන් වහන්සේ උසස්ම පූජාව හැටියට සැලකුවේ ප්‍රතිපත්ති පූජාවයි. මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ඒ තරම් යෝධ වීරයක් දැරුවේ යම් පරමාර්ථයක් යම් අරමුණක් සඳහාද, ඒ අරමුණ ඉටු වෙන්නේ අපි ඒ ප්‍රතිමත්ති මාර්ගයේ ගමන් කළොත් පමණයි. අපව සංසාර සාගරයෙන් එතර කරවන්නට ඒ තරම් වීරයක් දැරුවා, නමුත් අපව ඊට උනන්දු වෙන්නේ නැත්නම් ප්‍රතිපදාවේ ගමන් කරන්නේ නැත්නම් අපට ඒ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙනවා. එතකොට ප්‍රතිපත්ති පූජාව ගැන කල්පනා කරලා බලනකොට මේ ප්‍රතිපත්ති පූජාවට අත්‍යවශ්‍ය දෙයක් තමයි, අත්‍යවශ්‍ය අංගයක් තමයි වීරය. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ බෝධිසත්ව කාලයේදීත් බුදු වෙන ආත්මයේදීත් ඒ අපට ආදර්ශ වශයෙන් දක්වා වදාළ වීරයට අමතරව උන්වහන්සේ නොයෙකුත් තැන්වල සූත්‍ර දේශනාවල වීරයේ අගය පෙන්වා වදාරලා තිබෙනවා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවත් ඊට අදාළ නිදාන කතාවත් වීරයේ වටිනාකම අගය පෙන්눔 කරන සාධක කතාවක් සාගතාවක් බව අපට පළමුවෙන්ම හිතා ගන්න පුළුවන්. එතකොට පළමුවෙන්ම අපි මෙන්න මේ ගාථාව දේශනා කරන්ට යෙදුණු අවස්ථාව ගැන නිදාන කතාව ගැන හිතලා යොමු කරලා බලමු. පොතපතේ දැක්වෙන්නේ මෙහිමයි, සවැත් නුවරේ කරා තරුණයෙක් බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැවිදි වුණා, පැවිදි වෙලා උපසම්පදා වුණා. නමුත් වැඩි කල යන්න කලින් මේ පැවිද්ද ගැන කලකිරීලා ගිහි වෙන්න කල්පනා කළා, සිවුරු අරින්න කල්පනා කළා. එහෙම කල්පනාවක් ආවට මොකද, අර දැඩි හැඟීමක් ආවට මොකද, මේ හාමුදුරුවෝ හිතනවා මාවැන්නෙකුට තරාත්ම ගෞරවය වගේ හිතලා මාවැනි කුල පුත්‍රයෙකුට නැවත ගිහිවීමට වැඩිය හොඳයි මේ මහාන කමේ ඉඳගෙනම සියදිවි හානි කරගන්න මැරීම කියලා හිතාගෙන ඊළඟට සියදිවි හානි කරගන්න ලේසි ක්‍රමයක් ගැන හිත හිතා ඉන්නවා. මෙහෙම ඉන්න අතර එක දවසක්දා භික්ෂුන් වහන්සේලා පිරිසක් උදේ දානේ වළඳලා ඉවරලා විහාරයට ගිහිල්ලා ගිනිහල්ගෙයිදී ගිනිහල්ගෙයේ ඉන්නවා දැක්කා නයෙක්. මේ කූඩයකට මේ නය අල්ලලා මේ හාමුදුරුවෝ නය අරගෙන යනවා වීසි කරන්න. අපි මේ කියාපු දැන් මේ හාමුදුරුවත් දැක්කා අර නය අරගෙන යනවා. මොකද මේ කියලා ඇහුවාම මේ අපි මේ නය වීසි කරන්න ගෙන යනවා කිව්වා. එතකොට මේ හාමුදුරන්ට හිතුණා මෙන්න දීනසා ගන්න හොඳ ලේසි ක්‍රමයක් කියලා හිතලා කෝ දෙන්න මම මේක කරන්නම් කියලා අර කූඩේ අරගෙන ගියා. ඈතට ගෙනහිල්ලා ගිම ඉඳගෙන අර කූඩේ අරලා මේ නයට කියලා දෂ්ට කරගන්න උත්සාහ කරනවා. නමුත් නය දෂ්ට කරන්නේ නැහැ. අතත් කූඩේ ඇතුළට දාලා එහෙම කළා, ඒත් නෑ ඌ දෂ්ට කරන්නේ. පස්සේ ඇඟිල්ලත් කටේ දැම්ම නයාගේ, ඒත් නෑ දෂ්ට කරන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ හිතුවා මේ ගැරඬි එක තමයි කියලා. පැත්තකට වීසි කරලා දාලා විහාරයට ආවා. අර හාමුදුරුවෝ වහන කොහොමද ඇවැත්නේ නයා වීසි කරාද, ඒ නයෙක් නෙමෙයි ගැරඬියේ, මොකද මේ ඇවැත්නේ එහෙම කියන්නේ. මම මේ දෂ්ට කරව ගන්න උත්සාහ කළා, දිනසා ගන්න හිතාගෙන, නමුත් මේ ඌ දෂ්ට කරන්නේ නෑ කිව්වා. මේ හාමුදුරුවන්ටත් ඉතින් කට උත්තර නෑ. ඒ හාමුදුරුවෝ නිශ්ශබ්ද වුණා. මොකද මේ කල්පනාව වැටුණා. ඔන්න තව දවසක් හාමුදුරුවන්ගේ හිස බාන්න කරන වැයමෙක්, දැන් මේ කාලේ හැටියට කියනවා නම් බාබර් කෙනෙක් ආවා. ඇවිල්ලා ඒ දැලි පිහි කීපයක් අරගෙන ඇවිල්ලා ඒක දැලි පිහි අප්‍රීම තියලා අනිත් දැලි පිහියෙන් සංඝයා වහන්සේලාගේ හිස රැවුල් බානවා. මේ අතරේ අර හාමුදුරුවෝ මේ දැලි පිහිය දැකලා කල්පනා කර ඔන්න මට දිනසා ගන්න තවත් ක්‍රමයක් කියලා ඒ දැලි පිහිය අරගෙන ගිහිල්ලා ගහකට බෙල්ල හේත්තු කරගෙන දැලි පිහිය බෙල්ලට තිව්වා. තියෙනවත් එක්කම මේ හාමුදුරුවන්ට එක පාරම දැන් සාමාන්‍යයෙන් මරණ මොහොතකදී අර චිත්‍රපටියක් වගේ තමන්ගේ ජීවිතය පෙනෙන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මේ දැන් ඉතින් ජීවිතය අතහරින්නයි සූදානම. මේ දැලිපිය උගුරු දණ්ඩට තියෙනවත් එක්කම මේ හාමුදුරන්ට එක පාර්තම ආවර්ජන වශයෙන් මතක් වුණා. උපසම්පදා වුණ දවසේ ඉඳලම ඉතාමත්ම නිර්මල ශීලයක්, පිරිසුදු ශීලයක් රැක්ක බව. හරියට හඳ මඬල වගේ නිර්මල ශීලයක් මම රැකලා තියෙනවා නේද කියලා ඒ අදහස එක පාටම ආවා. ඒකම විශාල ප්‍රීතියක් ශරීරය පුරා ගිහිලා ගියා. මේ කියන්නේ ඒ ප්‍රීතිය තුලින් එක්තරා සමාධියක්. ඒකට කියනවා සීලානුස්සති කියලා. මේ හාමුදුරුවෝ දන්නේම නැතුව මේ කෙරුණේ මොකද්ද සීලානුස්සති වශයෙන්. ඒකත් භාවනා කර්මස්ථානයක් මේ පින්නතුන් දන්නවා. එතකොට මේ සීලානුස්සති වශයෙන් සීලය ගැන හිතලා ආවර්ජනාව තුලින් ශරීරය පුරා ප්‍රීතියක් විහිදලා හිත තැන්පත් වුණා. ඊළඟට මේ බඳු අවස්ථාවක විදර්ශනාවට යොමු කරන්නේ කොහොමද? අර දැඩිව යන ප්‍රීතිය ඒක සංසිඳුවාගෙන ඒක යොමු කරනවා ඊළඟට ඥානයේ ඔස්සේ විදර්ශනා ඥානයේ. ඒ විදිහට මේ හාමුදුරුවෝ ඉතාම සුළු වේලාවකින් ඉතාම ක්ෂණයකින් අර ප්‍රීතිය යටපත් කරගෙන විදර්ශනා ඥාන මතු කරගෙන උතුම් වූ අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්නවා. එතකොට මෙහෙම දැන් මේ ගියේ ගිහි වෙන්න හිතාගෙන සිවුරු අරින්න හිතාගෙන හිටපු හාමුදුරු කෙනෙකුයි අර දැලිපිහ අරගෙන ගියේ. දැන් දැලිපිහ අරගෙන ආපහු වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. මේක දන්නේ නැහැ අර සංඝයා වහන්සේලා. සංඝයා වහන්සේලා අනේ කොහෙද වැටෙන්නේ ගියේ. මම මේ දිවි නසා ගන්න හිතාගෙන මේ දැලිපිහෙන් බෙල්ල කපා ගන්න හිතාගෙන ගියයි කිව්වා. කොහොමද ඉතින් මැරු නැද්ද? දැන් නම් ඉතින් මම මේ දිවි නසා ගන්න බැරි තත්යකටයි පත් වෙලා ඉන්නේ. ඒ එක්තරා ඇඟවීමක් කළේ. මම දැන් දිවි නසා ගන්න නොදෙන තත්යකට දැන් මම පත් වෙලා ඉන්නවා. මොකද්ද සිද්ධ වුනේ? මම බෙල්ල කපා ගන්න කියලා දැලිපිහ අරගෙන ගියාට මොකද අන්තිමට කෙරුණේ? ඥානය නැමැති දැලිපිහෙන් සියලුම කෙලෙස් කපා දැම්මා කියලා ප්‍රකාශ කරනවා. අර්ථංගයා වහන්සේලා මේක අහලා හිතනවා මේ හාමුදුරුවෝ බොරුවක් කියනවායි. මේ එකට කියන අදිමාන කියලා. එහෙම නැත්නම් සමාජයට බොරුවක් නිකන් කර බොරුවක් වෙන්නත් ඇතේ කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට පැමිණිලි කළා. මෙන්න මෙහෙම වචනයක් මේ හාමුදුරු කියනවා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි සීනාශ්‍රවයන් වහන්සේලා රහතන් වහන්සේලා දීන සාගන්නේ නැති එක එක ධර්මතාවක් කියලා එක්තරා විදිහකට අර හාමුදුරුවෝ කියාපු වචනය සහවුරු කරන විදිහේ ප්‍රකාශයක් කළා. එතකොට සංඝයා වහන්සේලා අහන සභාග්‍යතුන් වහන්සේ එහෙමනම් මේ තරම් මේ රහත් වෙන්න ශක්තියක් තියෙන කෙනෙක් ඇයි මේ ගිහි වෙන්න හිතුවේ? ඇයි සිවුරු අරින්න හිතුවේ? ඊළඟට ප්‍රශ්න තුනක් අහනවා. ඒ වගේම රහත් වුණා නම් ඒ රහත් වෙන උපකාර වුණු කුසල කර්මය මොකද්ද? තුන්වෙනිව අහනවා අර කලින් අවස්ථාවේදී අර නයා දෂ්ටින උකලි මොකද? සර්පයා දෂ්ටින උකලි මොකද? ඔන්න ඒ ප්‍රශ්න තුනෙන් මුලටම බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ අර අවසාන ප්‍රශ්නෙට. සර්පයා දෂ්ටින උකීමට හේතුව. ඒකට හේතු වශයෙන් දැක්ුවේ අර ඒ කියාපු නයා මේ හාමුදුරන්ගේ තුන්වෙනි ආත්මයේදී 16 මෙහි කරුවේ. ඒක නිසා තමන්ගේ ස්වාමියාව දෂ්ට කරන්න හිතුවේ නැහැ. මේ බඳු දේවල් ඔය බල්ලන්ගේ බලල්ලන්ගේ බලලුන්ගේ හැම හැතිරීම් වලින් මේ පින්නතුන්ටත් සමහර විට තේරෙනවා ඇති. සමහර විට තමන්ගේ ඥාතීන් හිතවතුන් පිළිබඳව විශේෂ හැතිරීම් තියෙන තිරිසන් සතාට එක්තරා සංඥාවක් මගින්. ඒ විදිහේ දෙයක්. ඒකට මේක අනුව පසු කාලික මේ හාමුදුරුවෝ සාධනය හැඳින්වුණේ සප්පදාසක හාමුදුරුවෝ කියලා. සර්පයා 16 හැටියට ඉන්න හාමුදුරුවෝ. සප්පදාසක කියන නාමයෙන් මේ හාමුදුරුවන් හැඳින්වෙන්න පටන් ගත්තා. එතකොට එතනින් නැවතුන්නේ බුදු පියාණන් වහන්සේ ඊළඟට අනිත් ප්‍රශ්න දෙකටත් පිළිතුරු දෙනවා. ඒ කියන්නේ මේ තරම් මේ රහත් වෙන්න සම්පත්තිය තියෙද්දි ඇයි ගිහි වෙන්න හිතුවේ? සිවුරු අරින්න හිතුවේ. අනිත් එක රහත් වුණා නම් රහත් වෙන්න උපකාර වුණ පින මොකක්ද? ඒකට හේතු වශයෙන් දක්වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක සිද්ධියක් දක්වනවා. එක්තරා හාමුදුරු කෙනෙක්, මේ හාමුදුරු නෙවෙයි වෙන එක්තරා හාමුදුරු කෙනෙක්, ඒ කියන්නේ ඇත්තට ධර්මය අහලා පැවිදි වුණ නම ඒ හාමුදුරුවන්ට පැවිදි වෙලා උපසම්පදාවල අනුභව කලකින්ම වගේ ගිහි වෙන්න හිතුණා. සිවුරු අරින්න හිතුණා. නමුත් එකපාරට ඒක කරන්නේ නැතුව තමන්ගේ මිත්‍ර හාමුදුරු කෙනෙකුට, යාළු හාමුදුරු කෙනෙකුට කිව්වා මට මෙන්න මෙහෙම අදහසක් ආවයි කියලා. අර ඒ මිත්‍ර හාමුදුරුවෝ නොයිකුත් කාරණා කියලා ගිහි භවයේ දොස් කියලා අර හාමුදුරුවන්ගේ ගිහි වීමේ අදහස ඉවත් කළා. ඔන්න ඉතින් දැන් හිත හදාගත්ත මේ හාමුදුරුවෝ, නමුත් අර සිවුරු අරින්න හිතපු දවස් ටිකේදී මේ හාමුදුරුවෝ තමන්ගේ පිරිකරගෙන සැලකිල්ලක් කරේ නැහැ. ඒක නිසා අර මල කඩ කාලා කිලි වෙටි වෙලා තියෙන පිරිකර ටික අරගෙන ගියා පොඩි පහේ රිය කඩਿੱත්තක් ළඟට සුද්ධ කරන්න. එතකොට ඒ අතරේ අර දැලිපිහියම සුද්ධ කරන අතරේ එතන හිටිය අර තමන්ට උපකාර වුණු, අවවාදෙන් උපකාර වුණු හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ට කියනවා, "ඇවැත්නි, මම මේ අර ගිහි වෙන්න හිතාපු අවස්ථාවල සිවුරු අරින්න හිතාපු කාලෙදී මං හිතන් හිටියේ එහෙම සිවුරු අරලා යනකොට මේ පිරිකර ටික ඔබ වහන්සේට දෙන්නයි කියලා." ඔන්න එතකොට අර හාමුදුරුවන්ට ලොකු ලෝභයක් ඇති වුණා. අර හිත එහෙම් පිටිම වෙනස් වෙලා මට මේ හාමුදුරුවෝ සිවුරු ඇරියත් එකයි හිටියත් එකයි මම මේ පිරිකර ටික ගන්න ඕන කියලා ඊළඟට පටන් ගත්තා ගිහි භවයේ ආනිසංස දවිද්දී දොස් ඕව ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ සිවුරු අරවන්න උත්සාහ කරනවා. මොකක්ද ඇවැත්නි අපේ මේ ජීවිතයේ ඇති වැඩේ? මේ ගෙන්ගෙට පිටිසිඟා වැඩිමින් කරන මේ ජීවිතයේ ඇති වැඩේ ගෙදර දොරවල් වල හිටියනම් අපිට අඹ දරුවන් එක්ක අල්ලාප සල්ලාප කතාවේ කදිමට එදිලා ඉන්න තිබුණා කියලා ඔය විදිහට මේකත් කතා මාර්ග වලින් අරහාමුදුරන්ට ආයිත්තර ගිහිවීමේ සිව්වැරීමේ අදහස ඇති කරා. නමුත් ඒ හාමුදුරුව කල්පනා වැටුණ, ඇයි මට මේ කලින් මෙහෙම කියාපු හාමුදුරුව දැන් මාව නැවත ගිහි කරන්න උත්සාහ කරන්නේ? ඔන්න හිතුණා, මේ සමහර විට මගේ මේ පිළිකල වලට තියෙන ලෝභයෙන් වෙන්නේ නැති කියලා හිතාගෙන ඒ හාමුදුරුව උත්සාහ කරලා තනිවම උත්සාහ කරලා අර ගිහිවීමේ සිත ඉවත් කරලා පැවිදි බවෙම හිටියා. ඕකයි අතීත ප්‍රවෘත්තිය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ. එතකොට ඊළඟට මෙතන දැන් අඳුන ගන්න තියෙන්නේ, අන්න අර පළමුවෙන් තමන්ගේ යාළුවට මිත්‍ර හාමුදුරුවන්ට උපකාර කළ, පසුව පිරිකරවලට ලෝභකමින් ගිහිවීමේ ආනිසංස ප්‍රකාශ කළ හාමුදුරුව කවුද? මෙන්න මේ සප්පදාසක හාමුදුරුවෝ. එතකොට මෙතන දැන් මේ තුලින් අපට පේනවා අර කර්ම චක්‍රය ක්‍රියා කරන ආකාරය. එතකොට බුදු පියාණන් වහන්සේ මේක ප්‍රකාශ කළා. ඒ වගේම මීට අමතරව කාරණය තමයි අර තරම් ඉක්මනින් රහත් වීමට හේතු වුණු මේ අහන්නේ බෙල්ලෙහි දැලිපිහිය තියාගෙන ඒ තරම් සුළු වේලාවකදී කොහොමද රහත් වුණේ? ඒකට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒකට හේතුව අර 20,000ක් අවුරුදු මහණදම් පුරලා තියෙනවා මේ සප්පදාසක හාමුදුරු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ බොහොම දීර්ඝයි. එතකොට ඒ මහණදම් පිරීම නිසා තමයි මේ ජීවිතේදී රහත් වෙන්න ලැබුණේ. නමුත් මෙතන තියෙන පුදුම ධර්මතාව, මෙතන තියෙන මහා කර්ම චක්‍රයත් ධර්ම චක්‍රයත් අතර මහා පටලැවිල්ලක්. එහෙම නැත්නම් කර්ම චක්‍රයේත් ධර්ම චක්‍රයේත් සියුම් ක්‍රියාකාරීත්වයක් මේ කථාන්තරය තුලින් පේනවා. අර යම් දැලිපිහියකට ලෝභකමකින් කෙනෙක් ගිහි කරන්න උත්සාහ කළා නම් ඒ දැලිපිහියම කරකැවිලාවිල්ලා මේ හාමුදුරන්ගේ බෙල්ලට යොමු වුණා දිවිනසා ගැනීම හිතකුත් එක්ක. නමුත් මේ හාමුදුරුව වීරයවන්තව, අන්න එතෙන්දී එතන වැදගත් කම තියෙන්නේ, වීරයවන්තව තමන් මහණදම් පිරීම හොඳට සීලය රැකීම ගැන ආවර්ජනා කළා, විදර්ශනා වඩලා අර විදිහට රහත්ය ලබා ගත්තා. ඒකට බුදු පියාණන් වහන්සේ ඊළඟට අර සංඝයා වහන්සේලා අහනකොට කොහොමද මේ තරම් ඉක්මනින් රහත්ුනේ කියලා අහනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි, අරඹනලද වීරිය ඇති කෙනෙකුට, අරඹනලද වීරිය ඇති භික්ෂුවකට පායක් ඔසවලා පාය බිම තැබීමේදී ඒ පාදය බිම ස්පර්ශ කරන්න කලින්ම පවා රහත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් ශීඝ්‍රයි මේ හිතේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම මේ ධර්මයේ අර සම්දිත්තික අකාලික ආදී ගුණ නිසා ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ මාර්ගඵල ප්‍රතිවේද කරන්න පුළුවන්. නමුත් ඒ අරමණලද වීරිය ඇති පුද්ගලයාට ඒ තරම් ඉක්මනින් ඒක කරන්න පුළුවන් වුණත් කුසීතයට, අලසයට අවුරුදු 100ක් ජීවත් වුණත් ඒක කරන්න බෑ කියලා එහෙම ප්‍රකාශ කළ තමයි බුදු පියාණන් වහන්සේ අර අපි කලින් මාතෘකා හැටියට තිබුව ඒ ගාථා ධර්මය පදාලේ, යෝච වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙයෝ වීරිය මාරභතෝ දල්හං. යම් කෙනෙක් කුසීතව, අලසව, වීරිය අඩුව අවුරුදු 100ක් ජීවත් වෙයිද, ඊට වඩා වටිනවා අරමණලද වීරිය ඇති පුද්ගලයාගේ එක දවසක ජීවිතය කියන ඒකයි මේ බුදු පියාණන් වහන්සේ වදාළ ආදර්ශ අවවාද ගාථාව. එතකොට මේ ගාථාව කතාවත් අපිට බොහොම ආදර්ශ ගන්න හේතු වෙන දේවල්. මේක තුලින් දැන් අර අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට හිතලා බලනකොට මේ හාමුදුරුවන්, මේ සප්පදාසක හාමුදුරුවන් ඇත්ත වශයෙන් මේ දීනසා ගන්න හිතුවේ. නමුත් මෙතන මේ වීරිය අපි දැන් කල්පනා කරලා බලනවා, මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ වීරිය මේ සප්පදාසක හාමුදුරුවෝ කොහොමද වීරිය දරුවයි කියලා කියන්නේ? ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට මේ සප්පදාසක හාමුදුරුවන්ට ඒ සිවුරු ඇරීමේ සිත එනවත් එක්කම ඒක කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ වෙනුවට හිතුවා නැවත ගිහිවීමට වඩා හොඳයි මරණය කියලා. ඇත්ත වශයෙන්ම මේ ශාසනයේ යම්කිසි පැවිද්දෙක් සිවුරු අරනවා නම් ඒකට ශාසනිකව විවහාරයේ හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මරණය කියලා. සංඝයා වහන්සේ කෙනෙක් සිවුරු ඇරියා කියන එක ශාසනික ව්‍යවහාරින් කියන්නේ මැරුණයි කියන එක. ඒ තරම් ඒ ශාසනික ඒ ගුණ ධර්ම වල පිරිහීම ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒක හිතට වැදුණු නිසාත් වෙන්න පුළුවනි. ඒ වගේම අතීත කර්මය, අතීත පුණ්‍ය කර්ම, පුණ්‍ය ශක්තියේ ඒ බලය නිසා වෙන්න පුළුවනි. මේ හාමුදුරුවෝ කල්පනා කළා මීට වඩා හොඳයි මට දිවිනසා ගැනීම කියලා. නමුත් මේ අනුව කිසිම කෙනෙක් හිතන්නේ නරකයි, ඔන්න නිවන් දැකීමට හොඳම මාර්ගය කියලා. සියදි විහානි කරගන්න යොත් ඒක මේ කතාව වැරදියට තේරුම් ගත්ත වෙනවා. මෙතන තියෙන මහා ගැඹුරු කාරණයක්. දැන් ඔය මෙතන මේ වීරිය වැඩිම පිළිබඳ අදහස ගැන හිතලා බලනකොට අර සීලානුස්සති වශයෙන් අර හාමුදුරුවෝ ඒ ආවර්ජනා කළ මොහොතේ ඉඳලා එතන ඉඳලා යන ඒ විදර්ශනා පරම්පරාව හිම්පිටින වීරයෙනුයි කෙරුණේ. දැඩි වීරයෙකෙනුයි ඒ කියන්නේ මෙනෙහි කිරීම, දැඩි මෙනෙහි කිරීමක් තුලිනුයි ගැඹුරු විදර්ශනා ඥාන මතුවෙන ආකාරයට මෙනෙහි කිරීමක් තුලිනුයි අර ස්වාමීන් වහන්සේ රහත් වුණේ. එතන ඉඳලම සම්පූර්ණ වීරය, අර හිත පසුබැස්සේ නැහැ. ඊළඟට ඒ වගේම දැන් අර සියදිවි හානි කර ගැනීම කියන එක ගැන හොඳට කල්පනා කරලා බලනකොට සාමාන්‍යයෙන් ලෝකේ මේ සියදිවි හානි කර ගැනීම වලට කෙනෙක් පෙළඹෙන්නේ මානසික ඝට්ටනයක් තුලින්. දැන් මේ හාමුදුරන්ටත් ඒ වගේ මානසික ඝට්ටනයක් තිබුණා. මේ මානසික ඝට්ටනය හාමුගේ බොහෝ දෙනා කරන්නේ දේශී හැටියට මේ ජීවිත නැති කරගන්නවා. නමුත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ කෙනෙක් එහෙම සිය දිනේ හානි කරගන්නේ Taman බලාපොරොත්තු වුණු දෙයක් එහෙම නැත්නම් බලාපොරොත්තු වුණු කෙනෙක් නොලැබෙන නිසායි. ඒ දිවි හානි කරගන්න මොහොතේ මේ දැනත්තා තුළ තියෙන ආත්ම ද්වේෂය. තමා ගැන කියන එක්තරා ද්වේෂයකින් තමයි බෙල්ල කපා ගන්න එහෙම නැත්නම් ගඟට මූදෙට පනින්නේ ඔය විදිහට දේවල් කරන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ ඒකෙන්. ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මොකද තණ්හාව තියෙන නිසා. තණ්හාව අනුසේවල් ධර්මයක් වශයෙන් දැකගෙන සිටින කෙලෙස්යක් වශයෙන් තිබෙන තා ප්‍රශ්නයකින් මිදෙන්න බෑ දිවි දිවි හානි කර ගැනීමෙන්. දැන් මේ කාලේ සමහර විට ඒක ඒ එක්ක සිය දිවි හානි කර ගැනීම එහෙම නැත්නම් මත් පැන. ওই දෙකිනුයි ප්‍රශ්නයක් විසඳ ගන්න බලන්නේ. ඒක සිහි විකල් කර ගන්නවා, ඒ ප්‍රශ්නෙින් පලා යන්න උත්සාහ කරනවා, එහෙම නැත්නම් ජීවිතයෙන් පලා යන්න උත්සාහ කරනවා. මේ ජීවිතයෙන් පලා යන්න උත්සාහ කරාට මොකද සංසාර ස්වභාවය කෙලෙස් නැති කරන තාක්, අවිද්‍යාව තණ්හාව නැති කරන තාක්, ඒවා කපල හරින තාක් කෙනෙක් නැවත නැවත සංසාරයේ උපදිනවා. ඒක බුදු පියාණන් වහන්සේ ධම්මපද ගාථාවකින් පෙන්වුම් කරලා තියෙනවා. යථාපි මූලේ අනුපද්දවේ දැල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි තණ්හානුසයේ 97 උපජ්ජති දුක්ඛමිදං පුනප්පුනං කියලා. යම්සේ ගසක් මුල කිඳින ලද්දේ වී නමුත් මුලට උපද්‍රවයක් නොවී තිබෙන තාක් ඒ කපා දමන ලද්දේ වී නමුත් නැවත නැවත වැඩෙයිද? ඒ කියන්නේ මුලින් උගිල්ලුවේ නැත්නම් ඒ ගහ කැපුවත් නැවත නැවත වැඩෙනවා. අන්න ඒ වගේම තණ්හාවෙහි යටටට්ටුව අනුසේ වශයෙන් තිබෙන ඒ සියුම් ක්ලේශ ඉවත් නොකරන තාක් මෙන්න මේ සංසාර දුක්ඛ නැවත නැවත හට ගන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ඒ ධර්මතාව අනුව සියදිවි හානි කර ගැනීම විසඳුම නොවේ. නමුත් මෙතන එක්තරා ගැඹුරු කාරණයක් තිබෙනවා. මේ සියදිවි හානි කරන මොහොතේ මේ මානසික ඝට්ටනය තුලින් යම් කිසි කෙනෙක් ආත්ම සංඥාව මම මාගේ කියන එක මතු කරගත්තොත් ඔන්න මායයට පරදීනවා. ඒ වෙනුවට කළ යුත්තේ මොකක්ද? මේ තමා තුළ තිබුණු මානසික ඝට්ටනයේ යථා තත්ත්වය සියුම් මෙනෙහි කිරීම තුලින් මේ මෙතන තිබෙන්නේ එක්තරා මේ විදිය සිටිවිලි පරම්පරාවක් මේකට හේතු වුණු දේවල් මේවයි කියලා ඒ විදියට විග්‍රහ කරලා මෙනෙහි කිරීම තුලින් නුවණින් මෙනෙහි කිරීම තුලින් මෙතන මේ අනාත්ම සංඥාව මතු කර ගන්නවා. අනාත්ම සංඥාව කියලා කියන්නේ කිසිම දෙයක් තමන්ගේ වශයේ පවත්ව ගන්නට බෑ. මරණයෙන් හෝ වෙන්වෙන්ට සිද්ධ වෙනවා. දැන් සමහර කෙනෙක් ඔය යම් යම් අය ගැන හිතලා ඒ අය නොලැබුණොත් දිවි නසා ගන්නවා කියලා හිතනවා. නමුත් ඒ හැමදාම සදාකාලිකව ඒ අයත් එක්ක ඉන්න බෑ. ඔය විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඒක නිසා කිසිවක් තමාගේ වශයේ පවත්ව ගන්න බැරි යයි කියන ඒ යඳුරු වැටහීම, ඒ ප්‍රත්‍යක්ෂය අර ඝට්ටනිය තුලින් කෙනෙකුට මතු කර ගන්න පුළුවන් වෙස්සලාගත් ආශිර්වාදයක් වගේ. දැන් සාමාන්‍ය මේ සමාජයේ තියෙන කියමනක් තමයි පැමිණි දුක් පැණි රසයි කියලා. නමුත් ඇත්ත වශයෙන් කියන්න තියෙන්නේ පැමිණි දුක් පැණි රස විතරක් නෙවෙයි, පැමිණි දුක් නිවන් රස කරගන්නත් ඉඩ තියෙනවා. එහෙම නිවන් රස කරගත්තු අය ගැන මේ පින්නතුන් පොතිකුත් අහලා තිබෙනවා. පටාචාරා, කිතා ගෞතමී ආදී ඒ ශ්‍රාවිකාවන් ඒ පැමිණි දුක් වලින් නිවන් රස මතු කරගත්තා. දැන් මෙතනත් මේ සප්පදායක හාමුදුරුවෝ අර තමන්ට ඇති වුණු මානසික ඝට්ටනිය තුළින් ඥානවන්තව යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම තුළින් උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගත්තා. මේ සප්තදාසික හාමුදුරුවන්ගේ වගේම තවත් දෙතියෙන් අපි සඳහන් කරන්න පුළුවන් මේකට සමාන දෙයක් නිසා එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙකුත් ඒ විදිහේ දෙයක් කරපු එකක් ඒ ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙකුට ඒ කෙලෙස්තර පීඩාව වැඩි නැතා ඒත් ඔය විදිහටම හිතිලා නමුත් කල්පනා කරා මට ගිහි වෙනවට වැඩිය හොඳයි ගෙලවෙල්ලා ගන්න එක කියලා කැලේකට ගිහිල්ලා ගහක් උඩට නැගලා වැලකින් තොණ්ඩුවක් හදලා බෙල්ලේ දාන්න හදනකොටම හිත කෙලෙස් වලින් මිදලා රහත් වුණා. උන් ඔය විදිහේ කථාන්තර මේ කෙනෙකුට අත්හදා බලන්න කියන දේවල් නෙවෙයි. නමුත් මේක තුල තියෙන ධර්මතාව තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම කුසීතයට නම් අවුරුදු 100ක් ඉඳලත් බෑ. ආරම්භන ලද වීරිය ඥානවන්තයෙන් ප්‍රඥාවන්තව මේ සීල සමාධි ප්‍රඥා වඩන පුද්ගලයාට මේක ඉතාම සුළු මොහොතකින් වුණා. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට පයක් ඔසවලා පය තැබීමට කලින් බිම තැබීමට කලින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ සිතේ පැවැත්ම ඉතාම ශීඝ්‍රයි. බුදු පියාණන් වහන්සේ කියලා තියෙන කිසිම උපමාවක් මේකට දෙන්න බෑ කියලා. දැන් මේ කාලේ නම් සමහර විට ඔය පරිගණක යන්ත්‍ර ආදී උපමා සමහර කෙනෙක් දක්වනවා. ඒක උපමාවක් කිට්ටු කරන්න බැරි තරම් ශීඝ්‍රයෙන් හිත පෙරලෙනවා. ලහු පරිවර්තන් කියලා කියනවා. අන්න ඒක නිසා ඒ තරම් ශීඝ්‍ර හිතක්. නමුත් මේක කරකට යොමු වුණත් එහෙමයි. හොඳට යොමු කරගත්තොත් නිර්වාණ ධර්මය තමාට ඉතාම ඉක්මනින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිය වටිනා කාරණයක් මේ කතාව තුළ තිබෙනවා. ඒ වගේම අර හිත පෙරළුණු ආකාරය ගැන හිතා ගන්න ඕනේ. දැන් අර හාමුදුරන්ට ලෝභ හිත ඇති වුණු ආකාරය ඉතාම ශීඝ්‍රයි. ඒ බඳු අවස්ථාවලින් තමන්ගේ හිත ආරක්ෂා කරගන්නත් මේ කතාවන්තර ආසෙන් උත්සාහවත් වෙන්න ඕනේ. සමහර විට ඉතාම සුළු මොහොතක ඇති කරගන්නේ ක්ලේශයයි. ඉතාමත් ඈතට යනවා. අර දැලි බිහිය තමන්ගේ බෙල්ලට එල්ල වුණේ අර ලෝභ සිත නිසා. පැවිද්ද ගැන කලකිරුණේ අර තරම් හේතු සම්පත්තියක් ඇතිවත් ගිහි වෙන්න හිතුනේ මොකද අර තව කෙනෙකුට එබඳු හිතිවිලි පරම්පරාවක් ඇති කරන නිසායි. උයින් පේනවා අර කර්මණියත් විපාකයත් අතර සම්බන්ධතාව කළකල දේ ඵලඵල දේ ඔනෝයි විදිහටක් තිබෙන්නේ. ඊළඟට අපි හිතලා බලමු දැන් මේ දැලි පිහිය ගැන. දැලි පිහිනුත් අපට ඉගෙන ගන්න හොඳක් දේවල් තිබෙනවා. මේ දැලි පිහිය කෙනක දැන් හිතෙන් බොහෝ දුරට ඒක විවහාරය අඩුයි සංඝයා වහන්සේලා අතර පවා. නමුත් මේ පින්නතුන් දන්නවා ඇති දැලි පිහිය පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැලි පිහිය අල්ල ගන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් හිතරවුල් බානකොට දැලි පිහිය අල්ල ගන්නේ එක්තරා සියුම් ආකාරයකට හරියට වීසි කරන්න ලෑස්තියල වගේ අර තමන්ගේ අර අත බොහොම පහසුවෙන් එහාට මෙහාට නවන්න පුළුවන් ආකාරයට මැණික් අතුව ළඟින්. ඒ විදිහටයි දැලි පිහිය අල්ල ගන්නේ හිතරවුල් බානකොට. නමුත් යම් කිසි කෙනෙක් දිවිනසා ගන්න හදනවා නම් මේ දැලි පිහිය අල්ල ගන්නේ කොහොමද? ඒක අමෝරා ගන්නව දැඩි වල්ල ගන්නව. උමේ කියාපු අදහස් දෙකට ගැළපෙන වචන දෙකක් සමාජයේ භාවිත වෙනවා. ඒ වගේම ශාසනීයත් භාවිත වෙන වචන දෙකක් තිබෙනවා. අර සිම් වල්ලා ගැනීමට කියන සම්මර්ෂණය කියලා. දැඩි වල්වා ගැනීමට කියන අමෝරා ගැනීමට කියන පරාමර්ෂණය කියලා. වචන ටිකක් බරපතල වුණත් මේක තුල ගැඹුරු අදහස් කීපයක් තියෙන නිසා අපි මේ අවස්ථාවේ සඳහන් කළේ සම්මර්ෂණය කියලා කියන එක්තරා සියුම්ම පිරිමැදීමක් වගේ දෙයක්. ඒක අර දැලි පියාසින් හිතාගත්තාම නැකි. එතකොට ඔන්න ඔය වගේ තත්ත්වයක් තිබෙනවා මේ මානසික ඝට්ටනය තුල. මානසික ඝට්ටනය කියලා කියන්නේ හිතේ ගැටුම්, මේ හිතේ ගැටුම් අත්දකින්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවයි කියලා අපිට හිතා ගන්න වෙන්නේ. නොයෙකුත් ආකාරයේ ගැටුම් වෙන්න පුළුවන්. බලාපොරොත්තු කඩවීම, බලාපොරොත්තු නැති දේවල් සිදුවීම. මේ කොටින්ම කියනවනම් අෂ්ටලෝක ධර්ම. ඔයාට මුහුණ දීම අවස්ථාවේදී ඇතිවන මානසික ඝට්ටන තිබෙනවා. අන්නේ බඳු ඒ මානසික ඝට්ටනය අර කියාපු දෙආකාරයටම උපකාර කරගන්න පුළුවන්. දැන් සප්පදාසක හාමුදුරුව මුලදී හිතාගෙන ගියේ මේ දැලි පිහිය අල්ලගෙන ගියේ අමෝරාගෙනයි ගියේ. නමුත් මේක ඊළඟට මේක තුලින් කියුනේ මොකද්ද? මේ මානසික ඝට්ටනය වටහා ගැනීමක් ඊළඟට සිදු වුණේ. ඒ විදිහටම දැන් සම්මර්ෂණය කියන වචනේ ගැඹුරු අර්ථයක් තමයි පින්වත්නි. මෙනෙහි කිරීම කියන එක. මෙනෙහි කිරීම කියලා කියන්නේ දැන් තමාගේ හිතට එන දේවල් මේක මේකයි, මේක වේදනාවක්, මේක හිතිවිල්ලක්, හිතිවිල්ලක් පමණයි, මේක හීනයක් වගේ දෙයක්. එහෙම නැත්නම් මේ ආවේ සංඥාවක්, හැඳිනීමක්. ඔන්න ඔය විදිහට ඒවායි යථා තත්ත්වය තමන් හිතෙන් සලකා ගැනීමයි මේ සම්මර්ෂණය කියලා කියන්නේ. ඒ තුලින් වෙන්නේ මොකක්ද? තමන් ඒවා සමග කර්ම බන්ධන වලට පැටලෙන්නේ නැහැ. ඒ අඳුනා ගැනීම තුලින්. මොකද යම්කිසි මානසික ඝට්ටනයක් සිත තුළ ඇති වෙන ඒ කම්පන ආදිය ඒවා පිළිබඳව අනවබෝධය මුලාව නිසායි කෙනෙක් කෙලෙස් වලට පෙළඹෙන්නේ, දිවින සාගන්න එහෙම පෙළඹෙන්නේ. යම්කිසි කෙනෙක් ඒ වෙනුවට අවබෝධය මතු කරගත්තොත්, මේවා ඒ ධර්ම තත්ත්වය මතු කරගත්තොත්, ආත්මය වෙනුවට අනාත්ම තත්ත්වය මතු කරගත්තොත්, මගේ පසෙහි පවත්ව ගන්න ඕන කියන දැඩියේ සංහාව අවිද්‍යාව වෙනුවට මේවා කෙනෙකුගේ වශයෙන් පවතින්නේ නැති දේවල් ඕනකම තිබුණත් මේවා පවත්ව ගන්න බෑ. එක්ක මරණයෙන් අතහරින්න වෙනවා, එහෙම නැත්නම් මරණයට කලින් අතහැරලා යන්න වෙන දේවල්. ওই විදිහේ ඒ විදිහේ අවබෝධයක් ඇති කරගත්තොත් කොටින්ම කියනවා නම් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මතුවෙන ආකාරයට මෙනෙහි කිරීමයි සම්මර්ෂණය කියලා කියන්නේ. අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය තියුණු වෙන ආකාරයට මෙන්න මේ ඥාන දැලි පිහිය මැදීමයි සම්මර්ෂණය කියලා කියන්නේ. පරාමර්ශණය කියලා කියන්නේ ආත්ම සංඥාව මතු කරගෙන ඒ විදිහේ යම් කිසි මානසික කම්පනයක් ඝට්ටනයක් ඇති වුණු අවස්ථාවේදී මේක මට පමණක් වෙන දෙයක් කියලා ලොකු හිතේ පීඩාවක් ඇති කරගෙන ඒවා පිළිබඳව මුලාවටපත් වෙලා අනවබෝධයෙන් ඒ දිවි හානි කර ගැනීම, අත්යන් වලට යොමු වීම ආදී ඒ විදිහේ ක්‍රියාකාරීත්වයකට පෙළඹීමයි ඒ දැඩිව ගැනීම නිසා. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් තිබෙනවා. එතකොට සම්මර්ෂණය කියන වචනය ඔස්සේ අපි මේ භාවනාවට මේ හිතේදීම මේ පින්නතුන් කරන්නේ. මේ භාවනාව කියන එක සංඝයා වහන්සේලාට පමණක් සීමා වුණු දෙයක් නෙවෙයි. මේවා ගැන අවබෝධය ඇති කෙනාට තම තමන්ගේ දිනදා ජීවිතයේ මේ පැමිණෙන දේවල් කොටින්ම මේ පින්නතුන් දන්නවා. ලාභය, අලාභය, කීර්ති, අපකීර්ති, නින්දා, ප්‍රශංසාව, සැප දුක් කියලා කියන මේ අෂ්ටලෝක ධර්මයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දින්න හැම කෙනෙකුටම මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙන බුදු පියාණන් වහන්සේත් ඇතුළු මේ සංසාරයේ ඉන්න තාක්. එතකොට මෙන්න මෙබඳු අවස්ථාවල මෙයින් එකක් ඉදිරිපත් වුණාම සමහර කෙනෙක් මේවයින්ම දිනසා ගන්න පෙළවෙනවා. එහෙම නෙවෙයි හිතන්න තියෙන්නේ. මේක මේ අටෙන් එකක් විතරයි, අරික්කාලක් විතරයි කියලා හිත සනස ගන්නට ඕන. මේ කාටත් සිද්ධ වුණු මේ ලෝක තත්ත්වයෙන් අරික්කාලක් විතරයි කියලා ඒක ගැන නුවණින් කල්පනා කරලා මේකත් ඇති වෙලා, පැවතිලා, නැති වෙලා යන ධර්මතාවක්. ඔන්න ඔය විදිහේ අවබෝධය එන ආකාරයට එදිනදා ජීවිතයේ මෙනෙහි කරන්න පුරුදු වෙන පුද්ගලයා කිසිදාක අර විදිහට සාහසිකව දිනසා ගන්න කල්පනා කරන්නේ නැහැ. දැන් අරහාමුදුරන්ට නම් අර අතීත බරපතල කර්මයක් මතු වුණු නිසායි. නමුත් ඒ බඳු ආවත් කල්පනා කරන්න ඕන ධර්මානුකූලව හිතලා ඒ හිත එතන තමයි වීරිය කියලා කියන්නේ. වීරිය යෙදීම කියලා කියන්නේ ඒ බඳු ඒ කෙලෙස් ධාරාවන් වලට යට නොවි මතු වෙලා ඉන්න එකයි. දැන් ගංගක මූදක වැටුනහම හිත මතු කරගෙන කොහොම හරි මේක පීනලා ඉගොඩ වෙන්න උත්සාහ කරන වගේ වීරිය ශක්තියෙන් මේ ඥානය මතු කරගෙන මේවා යථා තත්ත්වය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ බඳු කතාවල් වලින් අපි ගත යුතු ආදර්ශය ඒකයි. මේ වීරිය මතු කර ගැනීම කියන එක. එතකොට සම්මර්ෂණ යන්නර දැලිපිහ ගැන කිව්වා වගේ අපට ඉදිරිපත් වෙන අවස්ථාව තුල තිබෙනවා. හැම එකක් තුලම සංසාරයට නැඹුරු වෙලා ඒ සංසාරයේ වැඩෙන ආකාරයට ක්‍රියා කරන්නත් පුළුවන්. අපට ඉදිරිපත් වෙන නොයෙකුත් අරමුණු හොස්සේ. නමුත් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අර සම්මර්ෂණය කියලා කියාපු නුවණින් මෙනෙහි කිරීම තුලින් මේ සසර දුකින් එතර වීමේ මාර්ගය. අන්නේ විදිහට දැන් හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය මතු කරගත්තොත් ඒ සඳහා වීරිය යෙදුවොත් එදිනදා ජීවිතය තුළදීම අතීතයේ උපාසක උපාසිකාවන් සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි බුද්ධ කාලයේ තියෙන මෑතකට තමන්ට අයිති පංචශීලය හෝ පොහොය අටසිල් හෝ ඒ යම්කිසි ශීලයක් ආරක්ෂා කරමින් ඒ ශීලය මත පිහිටලා අර එදිනදා ජීවිතයේදී ඒ ගොවිතැන් බඩු වැඩ ආදී ඒ කර්මාන්ත තුළදී පවා ඒ එනේන සිටිවිලි ඒ සිටිවිලි පරම්පරාව ඒ හැටියට මෙනෙහි කරලා ඒ තැන්වලම ලක්තැන් ලොක් කරන්න වගේ ඒවා තුළින් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ දැනත්තාට තමන් බලාපොරොත්තු නැති අවස්ථාවක සමහර විට හදිසියේම ධර්මතාව අනුවම අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන මාර්ගඵල ප්‍රතිවේදය පවා කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා හැම කෙනෙක්ම මෙන්න මේ මානසිකාරය දැන් මෙතන මේ ප්‍රකාශ කළ කාරණා අනුව මේකට යොමු වෙන ධර්මතාවල් ගැන හිතන්න ඕන. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි කෙනෙක් යනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව තම තමන්ගේ චිත්තවිලි පරම්පරාව එදිනදා ජීවිතේ සකස් කරගෙන යන කෙනාට මේ මාර්ගය කෙලින් වෙලා එන්නේ ඔන්න ඔය උබඳු ඔය විදර්ශනා ඥාන මතු වෙන අවස්ථාවේ. ඒ වගේම දැන් ඔය මේ සප්පදාසක ස්වාමීන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කළ කාරණා අනුව මේවායේ මේ කර්මවල ඇති මේ කර්ම චක්‍රයේ කරකැවෙන ආකාරය මේක නිතර මේ පිළිබඳ ගැඹුරු විශ්වාසයක් ඇති කර ගන්න ඕන. තමන්ට සිද්ධ වෙන දේවල් මේවා සමාජයේ අනිත්‍යය කරන දේවල් හැටියට නොවේ. ඉතාම සියුම් අන්දමින් මේ කර්මය ක්‍රියාත්මක වෙනවා. බුදු කෙනෙකුට එහෙම නැත්නම් අභිඥාලාභින්ට පමණයි පෙනෙන්නේ. මහා ආශ්චර්යවත් දේවල්. අපි හිතන්නේ මේක මේ වෙන කෙනෙක් කළා කියලා. නමුත් මේවා යට තිබෙන කර්ම වේගයක්. අන්න ඒක නිසා මෙතන තියෙන්නේ ඒවායේ කර්ම වේගයක් මෙතන තිබෙනවා කියලා විශ්වාසය ඇති කරගත්තු කෙනා මේවා ගැන කලබල විය යුතු නැහැ. මේවා තමන්ට ගෙවන්න වෙන දේවල්. ඒක නිසා ඒ වෙනුවට තවත් මේවා මුල් කරගෙන තවත් කර්ම රැස් කර ගැනීම වෙනුවට කරන්න තියෙන්නේ මේ නුවණ අවබෝධය වීරිය යොදලා මේවායේ යථා තත්ත්වය අවබෝධ කරගෙන මේවා විශ්වලාගත් ආශිර්වාද බවට පත් කර ගන්න ඕන. මේ සංසාරේ ඉගෙන ගන්න තියෙන එහෙම නැත්නම් මේ සංසාරයෙන් පාස් වෙන්න නම් ශ්‍රේණි තුනයි තියෙන්නේ. අස්සාද ආදීනව නිස්සරණ කියලා කියනවා ධර්මානුකූලව. අස්සාද කියලා කියන්නේ පංචකාම සම්පatti ආදීෙන් ඉඳුරන් පිනවීමයි. එතකොට ආස්වාද පන්තිය හරියට හෝරි පන්තිය වගේ ඒකේ තමයි වැඩි හරිය ඉන්නේ. ඊළඟට මේ ආස්වාද විඳීමේදී බොහෝ දිනාට ඒ වෙනුවෙන් නොයෙකුත් පාප කර්ම කරන්නට සිද්ධ වෙනවා. ඒක ඔබ කිනුතුන්ට පැහැදිලි. දැන් පොහොසත් වෙන්න ඕන නම් ඉක්මනින් ඒකට කළ යුතු ඒ රැකී ආරක්ෂාවල් මොනවද කියන එක ඥානවන්තයින් විද්‍යාඥයින් හැටියට ගණන් ගන්න අය මේ කාලේ කියලා දෙනවා. අන්නේ බඳු ඒ උපක්‍රම යොදා ගන්න අය කරන්නේ මොකද්ද? පව් සිද්ධ කර ගන්නවා. ඒ පව් සිද්ධ කර ගැනීම තුළින් අන්න එතකොට ආස්වාද පක්ෂයෙන් ඊළඟට දන්නේම නැතුව ඒ වායේ ආදීන වශයෙන් විපාක විඳින්නක් සිද්ධ වෙනවා. ඔන්න විපාක විඳින අවස්ථාවේදී මේ කෙනෙක් ඊළඟට ඒ පන්තියේදී කල්පනා කරනවා මේ සංසාරය නම් හොඳ තැනක් නෙවෙයි මෙතනින් ඉවත් වෙන්න ඕන කියලා. අන්නේ බඳු අවස්ථාවල තමයි අර ඒ ජාතක කතා ආදී තැන්වල තියෙන්නේ ඔය රජවරු පවා සමහර විට ඒ රජකම්ම තැහැරලා ඒ සියලු සම්පත් තැහැරලා ගිහිල්ලා තවුස්දම් රකින්නවා හිමාලය ආදී තැන්වල. අන්නේ ආදීනව පන්තිය. ඊළඟට මේ සංසාරී කෙලෙස්වල හිම ආදීනව තේරුම් ගත්තා නම් ඊළඟට බුදු කෙනෙක් පහළ වුණාම බුද්ධෝත්පාද කාලයෙන් ඒ අපට ලැබෙන ශාන්තිය තමයි ඒක මේ දුර්ලභ ලාභය තමයි. මෙන්න මේ බුද්ධෝත්පාද කාලයේ ඥානවන්ත මනුෂ්‍යාත්මයේ භාවය ලැබුවා නම් මේ නිදෙන්ට අවස්ථාව. ඒකට කියනවා නිස්සරණ කියලා කියන්නේ. නිස්සරණ කියලා කියන්නේ මේ සංසාරයෙන් පිටපැනීමයි. සංසාරය කියන එක වටවලල්ලක් වගේ. සංසරණ නිස්සරණ කියන වචන දෙක ගත්තාම අපිට තේරෙනවා සංසරණ කියලා කියන්නේ එක තැනම කරකැවෙන්න වගේ වැඩක්. දැන් ඒක අර ඔය ටිකක් ඔය බල්ලෙක් දිහා බැලුවම පේනවා. සමහර විට වල්ගය අල්ල ගන්න කරකැවෙනවා. එක තැනම කරකැවෙනවා. ඉතින් මෙතනත් එහෙමයි. ඔය පටිච්ච සමුප්පාද කියලා කියන්නේ ඒ විදිහම දෙයක් මේක. මේක ඉතාම ගැඹුරු ධර්මයක්. නමුත් මේක තේරුම් ගන්න තියෙන්නේ මේ එක තැනම කරකැවෙන එක. ඉතින් මේකෙන් ඇති වෙන හතිය, මේකෙන් ඇති වෙන ක්ලාන්ත ගතිය තමයි ඔය කෙලෙස් කියලා කියන්නේ. ඒ කෙලෙස් වලට නැඹුරු වෙලා ලෝකයා ඇදිලා යනවා ආශ්‍රව ධර්ම ආදී කියලා. ඉතින් ඒක දැනම කරකැවෙනවා. මේක අවදාවත් මේ වටවලින් පිට පණින්නේ ශක්තියක් ක්‍රමයක් පේනින්නේ නැහැ සාමාන්‍ය ලෝකයාට. අවිද්‍යාවයි තණ්හාවයි නිසා. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ ප්‍රකාශ කළ අවස්ථාවේදී අපිට ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා සම්‍යක් දෘෂ්ටිය වශයෙන් හරි අවබෝධය මේ මුළු මහත් සංසාරයේ දුක් ස්වභාවය මේක යට තණ්හාව ලැබගෙන සිටින බව. මේ තණ්හාව කියලා කියන නොනිවෙන පිපාසය සංසිඳවගත්තු දවසට එතනම සැනසීම බව. ඒ සැනසීම කියලා කියන නිවනට නියම මාර්ගය මෙන්න මේ අංග 8 කින් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තනම් අන්නේ බඳු තැනත්තාට පුළුවන් අර නිස්සරණ ශ්‍රේණියේ ඉදිරියට යන්න. එතකොට නිස්සරණය කියලා කියන්නේ මෙන්න මේ වටවලලින් පැනීම. ඒ වටවලල්ලකට අහු වුණාට පස්සේ ඉහින් පණින්න යම් කිසි උත්සාහයක් දරන්න ඕන. ඉබේ කෙරෙන්නේ නැහැ ඒක. මේ පින්නතුන් දන්නවා දැන් වටේට කරකැවෙන කෙනා ඒ වටවලල්ලෙන් පණින්න නම් ඒකට විශේෂ උත්සාහයක්. ඉබේ කෙරෙන්නේ වටවලල්ලේ කරකැවිල්ලයි. අන්නේ උත්සාහය තමයි වීරිය. අන්නේ වීරිය ගැන තමයි මේ ගාථා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. අපි මේ මාතෘකා කළේ. එතකොට මෙන්න මේ වීරිය වැඩිම එදිනදා ජීවිතයේ වීරිය වැඩිම මේ පින්නතුන් සම තමන්ගේ රැකී ආරක්ෂා ආදී සඳහා ප්‍රතිකුත් කරනවා. සමහර විට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ජීවිතයක් ගැන කල්පනා කළ බලනකොට ඒ දක්වනවා කුප්පිපාසයි කජ්ජමානෝ කියලා. මේ පින්නතුන් මේ ජීවිතය ගත කරන්නේ කොහොමද? සාපිපාසාවලින් කනු ලබමි. ඒ කියන්නේ හරියට කෑමක් වගේ. මේ සමන් සුදා පිපාසා කියලා කියන මේ කුසගින්නයි පිපාසයයි කියන දේවල් වලට ගොදුරු වෙමි. මේ විදිහේ තත්ත්වයක් මේ සංසාරයේ තිබෙන්නේ. අපි මේ ආහාර පාන ගන්නවා කනවා බොනවා කියලා හිතනවා. නමුත් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? පිපාසයෙන් ඊළඟට කුසගින්නෙන් අපව කනු ලබනවා. මේ විදිහටයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ තරම් භයානක තත්ත්වයක් මේ සංසාරයේ තිබෙන්නේ. සංසාරයේ තිරසනුන් ගැන බැලුවත් අපි මේ මිනිස්යෙන් මේ දුගී අය එහෙම ජීවත් වෙන ආකාරය ගැන බැලුවත් මේ තරම් දුක් ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකයේ පවතිනවා. මේකෙන කල්පනා කරලා මේ සංහාව කවදාවත් සංසිඳවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයිතරම් මේක අර පිපාසය මේ පිපාසය කියන එක අර මුවා අර මිරිඟුවක් ඔස්සේ දුවන්න වගේ මේ පිපාසය කවදාවත් සංසිඳවා ගන්නට බෑ. ඒ වාට කොයිතරම් දැම්මත් මේ පුරව ගන්නට බෑ. ඒ විනෝඩ කරන්න තිබෙන්නේ මෙන්න මේ තණ්හාව නැති කිරීමයි. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ තණ්හාව නැති කිරීමමයි නිවන කියන එක. එතකොට මේ සප්පදාසික ස්වාමීන් වහන්සේත් කළේ මේවා යට තිබෙන ඒ තණ්හාව ඒ වගේම ඒක පිළිබඳ ඒ අවිද්‍යාව ඉවත් කිරීමයි. අන්න මේකට මේ ආරම්භයක් හැම දෙනාටම තම තමන් කරන දේවල් තුලින් මතු කරගන්න පුළුවන්. යම් කිසි බත් හැන්දක් බෙදෙනවා, යම් කිසි දෙයක් දෙනවා. ඒ අවස්ථාවේ ඒක දැන් ඔය අපි පින්දපාති වඩනකොට එහෙම යම් කිසි දෙයක් බෙදෙනකොට පවා හිතන්න ඕන. මේක කරන්නේ මේ හාමුදුරුවාව නිසා නෙවෙයි, මේ අපිට කොහොම හරි යමක් දෙන්න ඕන නිසා නෙවෙයි කියලා ඒ අවස්ථාවේ හොඳට සලකලා බලන්න ඕන තමන්ගේ හිත පිළිබඳව. හිතේ ගැටුමක් ඇති නොවන ආකාරයට මේ හැම දෙයක් ගැනම නුවණින් කල්පනා කරලා මේවා තුලින් අර තමන්ගේ සිතේ තිබෙන මේ හැම එකක්ම උපකාර කරගන්න ඕනේ තමන්ගේ හිත හදා ගැනීමටයි. දෙනුවා නම් දන් පින් දෙනුවාමය, තැනුවා නම් තම සිත තැනුවාමය. ඒ අවවාදය අනුව හැම දෙයක්ම සුළු දැන් තෙලක් තෙල් පහනක් පිදීමේදී මලක් පිදීමේදී මේ හැම එකකදීම තමන්ගේ හිත දිහා බලන්න ඕනේ. ඒකයි අර තාතාවලින් එහෙමත් දක්වලා තිබෙන්නේ මේවායේ මේ අනිත්‍ය ස්වභාවය. මලක් දැක්කහම කුඩා දරුවෙකුට බොහොම ආසයි. නමුත් මේක පූජා කරන අවස්ථාවේ තියෙන පූජා බුද්ධිය බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. අන්නේ බඳු අවස්ථාවල් වල වටිනාකම නුවණින් මෙනෙහි කරලා ඒ වාතුලින් මේ නිර්වාණ මාර්ගයේ ඉදිරියට යන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට මේ වීරිය යෙදීම පිළිබඳව දැන් යෙදිනදා භාවනා මානසිකාර්ය හැටියට සලකල බලනකොට තම තමන්ගේ මේ ශරීර කූඩුව දිරාපත් වෙන ආකාරයේ අසුභ භාවනා වශයෙන් එහෙම නැත්නම් මේක ධාතු මනසිකාර වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලාගෙන ධාතු හතරයි අපි මේ ආහාර පාන කියලා ගන්නෙ. මේවා තුලින් මේ බාහිරව තිබෙන දේවල් මේ ශරීරයට එකතු වුනහම අපි මේවාට ලොකු ඇල්මක් ඇති කරගන්නවා මගේ ශරීරයේ කියලා මගේ මේ අවයවයේ කියලා. නමුත් නුවණින් කල්පනා කරන්න ඕන මේවායේ යථා තත්ත්වය. ඒ වගේම තමන්ගේ හිතට ගලාගෙන එන සිතිවිලි ධාරාවන් මේවාට අවනත වෙලා යටත් වෙලා මේවා අනුව ක්‍රියා කරලා අපායගාමී වෙන්නේ නැතුව මේවායේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන අර ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ මොහ කියලා කියන කුසල් මුල් අකුසල් මුල් කියන ඒ කාරණේ නිතරම මෙනෙහි කරන්න ඕන. යම් කිසි සිතිවිල්ලක් සිතට ආවහම මේක ලෝභ පැත්තටද වැටෙන්නේ, අලෝභ පැත්තටද වැටෙන්නේ, ද්වේෂ පැත්තටද වැටෙන්නේ, ද්වේෂය නැති කිරීම සඳහාද උපකාර වෙන්නේ, මෝහය මුලා පැත්තටද වැටෙන්නේ, අවබෝධය පැත්තටද වැටෙන්නේ කියලා විදිහට කල්පනා කරන්න ඕන. ඒ වගේම ඒ එනේන දේවල් මේ දේ කියලා හිත සතත් වෙන අවස්ථාවේදී අපි අර මෙනෙහි කිරීම කියලා කිව්වේ සියුම් ලෙස මෙනෙහි කරන අවස්ථාවේදී ඒ තුලින් කර්මයන් නැවත පැන නගින්නේ නැහැ. අපි පොඩි උපමාවක් කිව්වොත් මේවා අංග සම්පූර්ණ උපමා නොවේ. මේ කාලේ තිබෙන දේවල් ආශ්‍රයෙන් යමක් තේරුම් ගැනීමට උපකාර වෙන නිසා අපි දෙන උපමාවක්. මේ පින්නතුන් දන්නවා දැන් ඔය විදුලි බලය දුවන කම්බියක්. ඒ කම්බිය රබර් ආවරණයක් යොදලා නැත්නම් අපි තිබු හැටික විදුලි සැරේ වදින්න පුළුවන්. නමුත් ඒ රබර් ආවරණය මගින් අර විදුලි සැරේ වැදීමෙන් බේරෙනවා. අන්න ඒ වගේ ඒ තමාගේ හිත තුල යන හිතිවිලි ධාරාව පිළිබඳව මෙනෙහි කිරීම තුලින් ඒක සඳහා උපකාර වෙන්නේ මොකක්ද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන සති සම්පජඤ්ඤය කියලා. සිහියත් නුවණක්. සතිය කියලා කියන්නේ සිහියයි, සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකට කියන්න පුළුවන් මනා නුවණ කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් දැනුවත් වීම. ඒක පිළිබඳව දැනුවත්ක. යම් කිසි දෙයක් නොදැනුවත්ව සිදුවෙන එක දැනුවත්ව කරන්න පටන් ගන්නවා. යාමි ආදී සුළු දේවල් පවා ඊළඟට අතපය සෙල්ලවීම, මේ හැම දෙයක්ම වගේ පිළිබඳව මෙනෙහි කිරීම. ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ හැම එකක් පිළිබඳව අවධානය යොමු කරලා ඒ වායේ යථා තත්ත්වයේ තේරුම් ගන්නවා. මේ ඇතිව පැවතිලා නැති වෙන දේවල් කියලා. ඒ අවබෝධය ඇති කරගන්න අවස්ථාවේදී හරියට රබර් ආවරණය දවාපු විදුලි කම්බිය වගේ අර ඒ සිටිවිලි ධාරාව තුළින් Tamanට කිලිස් වැඩෙන්නේ නැහැ. සංසාරයෙන් මිදෙන්න උපකාර වෙනවා. මේ සංසාරය කියලා කියන්නේ මෙන්න මේ පංචස්කන්ධය රැස් කිරීමක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධයක් රැස් කරනවා අපි කරන හැම දෙයක් තුළින්. යම් කිසි ඔය පෙරහන් කඩයකට වතුර දාලා ඒකෙන් බේරිලා එන්න වගේ අපි කරන හැම දෙයක් තුළින්ම මේ පංචස්කන්ධයක් වැඩෙනවා. මේක අවිද්‍යාවත් තණ්හාවත් නිසා. එක්ක කුසල් පැත්තෙන් එක්ක අකුසල් පැත්තෙන්. ඉතින් මෙන්න මේ බඳු මේ එකතු වෙන ටික මේවායේ මේ සංසාරයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න උත්සාහ කරන තැනැත්තා මේ සඳහා උපකාර කරගන්න ආයුධය තමයි ප්‍රඥා ආයුධය. ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ මෙනෙහි කිරීමමයි ඇත්ත වශයෙන්. අපි දැන් මේ මෙතෙක් කතා කළ සම්මර්ෂණය කියන කාරණයයි. මේවායේ යථා තත්ත්වය පිළිබඳ අවබෝධය එහෙම නැත්නම් දැනුවත් වීම. මේවා පිළිබඳ දැනුවත් වෙන්න අපි බොහෝ විට උත්සාහ කරන්නේ අනිත් අය දැනුවත් කරන්ටයි. නමුත් ඒක නෙවෙයි මේ හැම දෙයක්ම තම තමන්ටම මෙතෙක් මේ තා දීර්ඝ කාලයක් අපි හුස්ම අරගෙන තියෙනවා. මුළු ජීවිතයේ මේ මවුකුසෙන් එළියට ආපු වෙලාව හිටලා. නමුත් මේ හුස්ම කියන එකේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ යථා තත්ත්වය අපි දන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාව ගැන ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ ආශ්වාසය ප්‍රශ්වාසය තුල තිබෙන අනිත්‍යතාවය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තනම් මේ පණ කෙන්ද කියන එක කොයිතරම් සියුම් දෙයක්ද, මේක කොයි වෙලාව කොයිතරම් ඉක්මනින් මේක ගෙවිලා යනවද නැති වෙලා යනවද කියන අවබෝධය කෙනෙකුට පහසුවෙන්ම මතු කර ගන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් මේ ශාරීරියේ යථා තත්ත්වය, මෙහි ඇති අසුබ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, මේවායේ කොයිතරම් මේවා සමග එහෙම නැත්නම් මේ ගන්න ආහාර පාන මේ හැම දෙයකම යථා තත්ත්වය පිළිබඳ කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒවා සාමාන්‍ය ලෝකයේ, ව්‍යවහාර ලෝකයේ ඒවා ගැන හිතන ආකාරයටයි. මේකුත් අරුමෝසම් එහෙම නැත්නම් විලාසිතා අනුව හිතන යුගයක් මේ. අන්න ඒ බඳු යුගයක. ඒකට කල්පනා කරන්න ඕන මේ නුවණින් ජීවත් වීම තුළින් අර දැන් සමාජයේ බහුලව දකින්න ලැබෙන මත්පැන ඒ වගේම සියදිවි හානි කර ගැනීම කියලා කියන මේ භයානක තත්ත්වයෙන්වත් මිදෙන්න පුළුවන් වෙනවා. නමුත් මේක ප්‍රමාණිකූලව කරන්න ඕන. ප්‍රමාණිකූලව කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. හිත තැන්පත් කරගෙන ඊළඟට මේ විදර්ශනා වශයෙන් ඒ මෙනෙහි කිරීම, ඒ වාට අවශ්‍ය උපදේශය අවශ්‍ය තැන් වලින් කෙනෙක් ලබා ගත්තනම් එදිනෙදා ජීවිතයේ තම තමන් කරන කර්මාන්ත ආශ්‍රයෙන් ගොවි තැන් වැඩ තියෙනවා කියලා භාවනාව නොකර ඉන්නව නෙවෙයි, ගොවි තැන් වැඩත් එක්කම භාවනාව කරනවා. සීදානවා ඒකම හිතේ ඒ වයින් ඇති කරගන්න පුළුවන් ඒ ශක්තියක් ඇති කරගන්නවා. අන්නේ බඳු ඒ විදිය චින්තනයකට පුරුදු වෙනවා නම් අතීතයේ බඳු ඒ ජීවිතයක් ගෙවු නිසා තමයි අර ඒ උපාසිකාවන් පිළිබඳව සඳහන් වෙන්නේ වීකොටනකොට ඊයේ පොත් ඉවත් වෙන්න දෙන්නේ නැහැ. ඒක භාවනාව මානසිකාරයට හසු කරගන්නේ නැතිව. කොහොම නමුත් ඒක තුලින් අනිත්‍යතාව දුටුවා. ඒ වගේම කාරු පෙදිලි අර අනිකුත් ඒ කටයුතු එදින්දා ජීවිතේදී ඒ ධර්ම චින්තනය තුලින් තමයි ඒ අය මානසික සහනයක් ලබා ගත්තේ. බෙහෙත් පෙත්තෙන් නිදි පෙත්තෙන් නෙවෙයි. අන්න ඒක නිසා ඒ විදිහේ ඒ බුදු පියාණන් වහන්සේගේ ශාසනය මේ ධර්මයේ කවදාවත් යල්පනපු ධර්මයක් නෙවෙයි. සතංච ධම්මෝ න ජරං උපේති කියලා ධර්මයේ සඳහන් වෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මය යල්පනින්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ තිබෙන දේවල් දැන් මේ පින්තුන් දන්නවා. තමන්ගේ මීට අවුරුදු 10කට කලින් තම තමන්ගේ විසිට කාමරවල තිබුණු දේවල් දැන් කොහේද? ඒවා තමන්ගේ අල්ලපු ගෙදර තියෙනවා නම් ඊට වැඩිය විලාසිතාවන් ඒවා ඔස්සේ යනවා. දන්නේම නැතුව අරවා කුරුකුඩේට යනවා. ඒ ලෝකයේ තිබෙන ඒ යල්පනපු ස්වභාවය මේ ධර්මයේ පිළිබඳව නැහැ. අවුරුදු 2500 ගණනකට ඉස්සර ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම අදත් සත්‍යයි. ඒ ලෝභකින්න, ඒ ද්වේෂකින්න, ඒ මෝහකින්න තමයි තාම දැල්වෙන්නේ. ඒවට දාන දර පමණයි වෙනස්. ඒ කාලේ ගම්මේ දුනුහීතල කඩු ආදියයි. දැන් කාලේ දාන දේවල් මේ පින්නතුන් දන්නවා. බෝම්බයි අර අනිකුත් දේවල්. ඔන්න ඔය විදිහට ඒ ලෝභ දෝෂ මෝහ කියලා කියන ගිනි තුන. මේක කවදාත් සත්‍ය දේවල්. හැමදාම තිබෙන දේවල්. ඒකට බුදු පියාණන් මහසීගේ ධර්මයේ කිසිදාක යල්පණින්නේ නැහැ. ඒ අනුව නුවණින් කල්පනා කරලා මේ තමන්ගේ චින්තන පරම්පරාව ලෝකයක් කොයි අන්දමින් මේවා ගැන හිතුවත් තම තමන්ගේ නුවණින් කල්පනා කරලා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් තමන් ඇත්ත වශයෙන්ම නිම වශයෙන්ම කියන්නේ අර සහතිකෙන් එහෙම නැද උත්පන්න සහතිකෙන් බෞද්ධ හැටියට නෙවෙයි ප්‍රතිපත්තියෙන් උත්පත්තියෙන් නෙවෙයි ප්‍රතිපත්තියෙන්ම බෞද්ධයෙක් වෙන තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒකට උපකාර වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි කෙටියෙන් සලකා බැලුවොත් ඔය පාළි වචන වලින් කියන එක සිංහලට නඟලා සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැකුම. දැන් ගමනක් යන්න වුණත් ඉස්සෙල්ලා බලනවා පාරේ ඉදිරිපිට මෙතෙන්ට යන්න පුළුවන් ද කටු අකුල් තිබෙනවද කියලා. ඊළඟට ඒක පිළිබඳ යම්කිසි දෘෂ්ටියක් ඇති කරගන්නවා සම්මාදිට්ඨිය කියලා. හරි දැකුම් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. මේ මුළු මහත් සංසාර පැවැත්ම දුකක්. ඒකට හේතුව තණ්හාව නැති කර තැන නිවන. නිවනට උපකාර වෙන්නේ මේක පිළිබඳව මේ මාර්ගයේ ගමන් කිරීමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මූලික අවබෝධය. ඒ හරි දැකුම ඇති වුණා නම් ඊතනත්තා ඒ අනුව නිතර හිතන කොට වුණ හරි සිතුම් පැතුම් ඇති වෙනවා. මේ ජීවිතයෙන් වෙනලා පැවිදි වීමේ අදහස, මේ මාතහැරීමේ අදහස, සසරින් වෙන්වීමේ අදහස, ඊළඟට අවිහිංසාව, ඒ විදිහට මෛත්‍රී සිතිවිලි, ඔන්න ඔය විදිහට සිතිවිලි පරම්පරාවක් ඇති වෙනවා. ඒක අනුව හරි සිතුම් පැතුම් ඇති වුණා නම් එවන්දු පුද්ගලයාගේ වචනක් අර බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, නිෂ්ඵල වචන දෙලීම් කියන ඒවා අයිතිවත් වුණු ඒ සත්‍ය වචන, අනුන් සමගි කරන වචන, අර්ථවත් වචන, ඒ වගේම සෞම්‍ය වචන, අන්න ඒවා තමයි ඊළඟට ඒ තැනතාව තුළින් පිට වෙන්නේ. හරි කියු සම්මා වාචා කියලා කියන්නේ හරි කියු. ඊළඟට ඒ අනුවම ඒ තැනත්තා උත්සාහ කරන බුදු පියාණන් වහන්සේ යථාවාදී තථාකාරී කියන ආකාරයට කරනවා, කරන ආකාරයට කියනවා. ඒක නිසා මාත්මේ වචන ආකාරයට මම පවතින්න ඕන කියලා ඒ සතුන් මෙරීම්, හොරකම් කිරීම්, කාමීච්ඡාචාර ආදී ඒ පාපක්‍රියාවලින් වැළකෙනවා. හරි කෙරුම්, හරි කියුම් තුළින් හරි කෙරුම් මතු කරගන්නවා. ඒ හරි කෙරුම් ඉඳ හිටලා කරන එකක් හැටියට නෙවෙයි මුළු ජීවිතාවත් එක්ක. දැන් මේ කාලේ බොහොම අමාරු දෙයක්, ලොකු අභියෝගයක් තමයි ඒක. ජීවිතාව කොහොමද හරි ගස්ස ගන්න ධාර්මිකව තියෙන එක. එසේයෝ නිවන බලාපොරොත්තු වෙනවනම් ඒක කරන්ට සිද්ධ වෙනවා යම්කිසි පරිත්‍යාගයේ කෘත්‍ය එක්ක. ඔන්න එතකොට හරි දිවි පැවතුම් දැරීමට යොදන උත්සාහය තුළින් ඒ තැනැත්තා කරන්නේ මොකක්ද? අර භාවනා මාර්ගයේ ගමන් කිරීමයි. සම්මා වායාම කියලා කියන්නේ හරි වෙරදරු. සම්මා වායාම කියන එක ඔය අතපය බෙහෙත් වල දාඩිය වැටෙනකන් වැඩ කිරීම නොවේ. හිත තුල කෙරෙන එක්තරා වීර්යක්. මොකක්ද ඒ වීර්ය? හිතට ගලාගෙන එන අකුසල් ඒවා වළක්වනවා. හිත තුල ඇති අකුසල් පන්නනවා. හිතට ලංකරගත යුතු කුසල් සිතිවිලි ලංකර ගන්නවා. තමා ළඟ තියෙන කුසල් සිතිවිලි සහවුරු කර ගන්නවා. ওই විදිහ හතරාකාර වීර්යක්. ඒ කියන්නේ නූපන් අකුසල් නූපද වීම සඳහා, උපන්නා වූ අකුසල් නිරපීම සඳහා, නූපන් කුසල් ඇති කර ගැනීම සඳහා, උපන් කුසල් සහවුරු කර ගැනීම සඳහා කියලා කියන හතරාකාර වීර්යයි නියම වීර්යය. ඒ විදිහට ඒ වීර්ය වැඩි වීමට උපකාර වෙන්නේ මොකක්ද? සතියයි. අර අපි සඳහන් කළ සිහියයි. විතර සිහි ඇතිව සිහිසන් නැතිව හොඳ මුරකාරයෙක් වගේ තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න ඕන. මේ ගලාගෙන එන හිතවිලි පරම්පරාව, මේ අපි බාහිර කරන ක්‍රියා වචන ආදිය තුළ යටින් තිබෙන සිතිවිලි පරම්පරාව ගැන නිතර සෙවිල්ලෙන් සිටිය යුතුයි. අන්න ඒ සෙවිල්ලෙන් සිටීම, ඒක පිළිබඳ දැනුවත් වීම තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤය කියලා කියන ඒ සිහියත්, සිහි අනුව ගිය මනානුවණත්, එහෙම නැත්නම් දැනුවත් වීමත් කියන එක පුරුදු කරනවා. ඊළඟට ඒ අනුවම ඒ තැනැත්තා තුළ සතර සතිපට්ඨානය, මේ කය යථා තත්ත්වය, සමාගයේ කය පිළිබඳව පමණක් නෙමෙයි අනුන්ගේ කය පිළිබඳවත්, කයේ යථා තත්ත්වය, වේදනාවන්ගේ යථා තත්ත්වය, සිත හැසිරෙන ආකාරය, දේහයේ ලෝභය ආදී දේවල් වලදී හිතේ ඇතිවන වෙනස්කම්, ඊළඟට ඒක යකින් තිබෙන සිතිවිලි පරම්පරාව, ඔය හතරටයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන්නේ. ඔය සතර සතිපට්ඨාන ඊබේටම අරමුණු වෙනවා ඒ බඳු පුද්ගලයාට. ඊළඟට ඒ සතර සතිපට්ඨාන යම්කිසි අරමුණක්, යම්කිසි කමඨහනක් මුල් කරගෙන කෙනෙක් බොහෝ වේලාවක් හිත යොදන කොට අර හොඳ පිරිසිදු සිත, ඊළඟට ඒක සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුළින් යම්කිසි ඊටම සියුම් සුවයකුත් ලැබෙනවා. නමුත් ඒ සුවයක් ප්‍රීතියක් ආවත්, ලොකු ප්‍රමෝදයක් ආවත් ඒකත් යටපත් කරගෙන අර සප්පදාසක ස්වාමීන් වහන්සේ ඒක හරවනවා. ඊළඟට විදර්ශනා ඥාන පැත්තේ දැන් මේ පින්නතුන් දන්නවා මහා ජලාශයක වතුර එකතු කරලා ඊළඟට නල මගින් ඒක ගෙනියන්නේ මොකටද? ඒ විදුලි බල නිපදවීම සඳහා නල කීපයකින් අරගෙන ගිහිල්ලා ඒ පටු නලය තුළින් ඒක ඊළඟට යකඩ රෝදයක් ආරකවල තමයි ජල වීදුලි නිපදවන්නේ. අන්න ඒ වගේ මේ එක් රැස් කරගත්තු මේ සියලුම සමාධි වශයෙන් ඇති කරගත්තු ශක්තිය ඊළඟට විදර්ශනා මාර්ගයට යොමු කරලා අර විදර්ශනා ඥාන පරම්පරාව ඇතිවීම නැතිවීම ආදීෙන් පටන් ගන්න විදර්ශනා ඥාන පරම්පරාව තමන්ගේ චිත්ත සංතානය තුළ දිනු කර ගැනීම තමයි යම්කිසි අවස්ථාවක ඒවා අමෝරාගී අවස්ථාවකට කෙනෙකුට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදීන් මේ අති භයානක වූ සංසාර සාගරයෙන් මිදිලා උතුම් අමාමානුෂික සාක්ෂාත් කරගන්නවා. ඥාතිවරුන් විසක් බොහෝ දවසක බුදු පියාණන් වහන්සේට උන්වහන්සේ වදාළ ආකාරයට උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් පූදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ පින්නතුන් මෙන්න මේ විදිහට මේ සමා තුළ අර කියාපු කායික වීරිය පමණක් නෙවෙයි මානසික වීරිය මේ කියාපු මේ සම්මා වායාම ඇති කරගන්න අද දින සිට උත්සාහවත් වෙන්න ඕන විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්න ඉතාමත්ම වටිනා දවස තමයි වෙසක් දවස කියන එක. ඒකට අන්නේ විදිහට කල්පනා කරගෙන දැන් මේ මෙතෙක් කියලා මේ පින්වතුන් ඉතාම තැන්පත්ව ධර්ම ශ්‍රවණය කළා. මේක තුලින් මේක ධර්ම ශ්‍රවණ ආනිසංසය කියලා අපි හිතනකොට මේක අනාගතේන දෙයක් හැටියටයි හිතන්නේ. නමුත් මේ ආනිසංසය මෙතෙන්දීම බොහෝ දුරට නෙලාගෙන ඉවරයි මේ පින්වතුන් දැනගත්තේ නැතත් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා අපේ මේ පංචේන්ද්‍රිය මේ ඉන්ද්‍රිය පහ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය පහෙන් නෙවෙයි නිවන් දකින්න පුළුවන් වන්නේ. නිවන් දකින්න පුළුවන් වන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය පහිනුයි. සද්ධාව කියන එක ඒක ඉන්ද්‍රිය ත්‍ත්වයට පමුණුවා ගන්න ඕන. ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති ත්‍ත්වයකට කාටවත් යට වෙන්නේ නැති ත්‍ත්වයකට සද්ධාව. අශ්‍රද්ධාවට යට වෙන්නේ නැති ත්‍ත්වයට සද්ධාවපත් කරගන්න ඕන. ඒ වගේම වීරියත් ඒ වගේම ඉන්ද්‍රිය ත්‍ත්වයටපත් කරගන්න ඕන. රජ කරන්න ඕන. තමගේ චිත්ත සන්තානයේ රජ කිරීම ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ රජුරවන්ට. එතකොට සද්ධාව, වීරිය, ඒ වගේම සතිය, සිහිය. සිහියත් ඒ වගේම තියුණු කරගන්න ඕන. ඊළඟට සමාධිය, සමාධි ශක්තිය, ඊළඟට ප්‍රඥාව. ඔන්නෝවා ඉන්ද්‍රිය හැටියටත් දක්වනවා බල හැටියටත් දක්වනවා බුදු පියාණන් වහන්සේ රජකෙනුට රජකම දෙන්නේ නිකන් නෙමෙයි බලය පාවිච්චි කරන්නයි. එතකොට ඒ විදිහට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා යම් කිසි කෙනෙකුගේ సంతාණිය ඇති වුණා නම් ඉන්ද්‍රිය හැටියට. ඒ දැනත්තාට පුළුවන් ඒ බල පුළුවන් කාර්කමත් කියනවා තමන්ට පුළුවන් ඒ බලය යොදලා උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න. එතකොට අන්නේ සඳහා උපකාර වුණ මේ අවස්ථාවේ ආජීවත්වන ශීලයේ සමාදන් වෙලා ඊටත් වඩා වටිනා ශීලයේ සමාදන් වෙච්ච කට්ටියක් තියෙනවා මෙතන. වටිනා පොහොය අට සීල් සමාදන් වුණු අය. ඒ හැම දෙනෙක්ම ඒ ශීලය පදනම් කරගෙන හොඳ සිතිවිලි පරම්පරාවක් මේ අවස්ථාවේ ඇති කරගත්තා. භාවනාව කියන එක ඒ තමන් පරියන්කේ හිටියත් අනිත් ආකාරයකින් හිටියත් ඒ සිත තුළ සිදුවන දෙයක්. එතකොට මේ ධර්ම ශ්‍රවණය තුළින් ඒ ඇති කරගත්තු භාවනාවේ චිතිවිලි පරම්පරාවෙන් අර සද්ධා විරස සමාධි ප්‍රඥා හැමත් වැඩුණා. ඒ වගේම සමහර කෙනෙකුට සමහර විට මේවා තුළින් යම්ුරු අවබෝධ පවා ඇති කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට කල්පනා කරලා මේ ප්‍රයක් තුළ මේ පින්වතුන් ඇති කරගත්තු මේ කුසල රාජ්‍ය මේ ධර්ම ශ්‍රවණය ඇති කරගත්තු ධර්ම ශ්‍රවණ ආනිසංසය වශයෙන් ඇති කරගත්තු මේ කුසල රාශිය ගැන හිතලා ඒ වගේම එහි ආනිසංස පක්ෂය බෙදා දෙන්න ඕන මේ ලෝකේ යම් තාක් සිටිනවනම් ගෙලින්ම තම තමන්ටම විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන මේ ආනිසංසයේ පණුවින්ම තමන්ටම මේ ජීවිතයේදී හැකි තාක් ඉක්මනින් මේ අතිශයින්ම දුර්ලභ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මේ සාසන පහන්න නිවෙන්න ඔන්න මෙන්න තිබෙන අවස්ථාවක්. මේ අවසාන දෙපින්දු කිහිපෙන් යම් කිසි කෙනෙක් ආලෝකයක් ලැබුවේ නැත්නම් ඊළඟට මහා අන්ධකාරයක ගැලිලා ආයෙත් ඉතින් බුද්ධාන්තර දියක් බලාගෙන සිටිනවා. අන්න එක නිසා නුවණ ඇති කල්පනා කරලා නිබඳු අවස්ථාවලින් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න ඕන. ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය උපකාරවත් වේවා අපේ මේ නිර්වාණ ගමනට. මේ ජීවිතයේදීම භාවනා වඩලා අකිතා සික්මනේ මේ භයානක වූ සතර අපායෙන් මිදිලා සෝවාන් තත්ත්වේ හෝ ඊටත් එහා ගිහිල්ලා උතුම් අරහත්ත්වයෙන් සියලු සතර දුක් කෙලවර කරගන්න ශක්තිය බලය උපනිශ්‍රේ සම්පත්‍ය වාසනාව ලැබේවා කියලා තම තමන් පිළිබඳව ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරගෙන ඊළඟට ඒ වගේම මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඒ වගේම මේ ස්ථානයට අධිකෘත යම් දේවි දේවතා කෙනෙක් සිටිනවා නම් කින් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්මත් මේ අප විසින් මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් ඇති කරගත්තු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මම මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම තම තමන් නමින් ඇති මේ පරලෝකීය ආව යම් තාක් ඥාති වෙද්ද වුණොත් ඒ වගේම අවීචියේ පටන් අක නිතා දක්වා වූ යම් තාක් සත්‍ය වෙද්ද මේ නිවන කැමති කින් කැමති එබඳු හැම කෙනෙක්ම අපේ මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාමය මේ පුණ්‍ය සන්දය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අකිතාකින් මනිනු උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනා සත්‍ය කරගෙන මේ විදිහට මේ ගාථා කියලා පින්දෙන්න සත්තාවතාචාම
සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිත්‍යං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.